ඒ කියන්නේ දැන් අපි මෙහාට එනකොට එනවා කියලා දන්නේ. මෙතෙන්ට එන්න ඕන කියන එක දන්නවා. ඒක හින්දා න්‍යාවේ මම කියන්නේ ඒ අතරේ කපුල් ගියේ කොහොමද, ආවේ කොහොමද, දැනුමේ මොනවද? ඒවා මුකුත් දන්නේ නැහැ. ඇයි දන්නේ නැත්තේ? මේ වෙලාවේ මොකද කරලා තියෙන්නේ? රටේ නැති දේවල් හිත හිතා ඇවිල්ලා තියෙනවා. ඈ? එතකොට දැන් වැඩ දෙකක් කරලා නැද්ද? වැසට කරලා තියෙන්නේ. එවිදින එකක් කරලා වෙන මොනවා හරි හිත හිතා ඉන්න එකක් කරලා. නේද? ඉතින් දැන් අර ඉතිනේ යමේක නවත්තන අපි එක දෙයකට අවධානය තියාගන්නයි මේ පුරුදු කරන්නේ. එතකොට දැන් හුස්මට අවධානය තියාගෙන ඇවිදින්න බැයිද?
පුළුවන්.
අය අපි වෙන ඒවා හිත හිතා ඇවිදිනව නම් ඉතින් හුස්මට අවධානය තියාගෙන ඇවිද්දාම මොකද වෙන්නේ? කරන්න බැරි නෑ. කරලා පුරුදු වෙන්න. ටික ටික කරන්න පුරුදු වෙන්න. එතකොට තවන්ට තේයි ඒක පුළුවන් කියලා. එතකොට සති නිමිත්තේ අවධානය තියාගෙන වෙන ඕන වැඩක් කරන්න පුළුවන්. දැන් වැඩ නවත්තලා සති නිමිත්තේ සිහිය තියාගන්න කියනවා නෙවෙයි. හරි? ඒ කියන්නේ කොහෙද ඉතින් භාවනා කරන්න වෙලාවක් කොහෙද? අනිත් වැඩ තියනවානේ. ඒ අනිත් වැඩ නවත්තලා මේක කරන්න කියනවා නෙවෙයි. අනිත් වැඩ කරන ගමන් පොඩ්ඩක් සිහිය තියාගන්න තමන්ගේ හුස්මට හරි නැත්නම් කයේ දැනෙන ඒවට හරි සිහිය තියාගෙන ඒ වැඩේ කරන්න. ඒ වැඩ නවත්තන්න නෙවෙයි මේ කියන්නේ. ඒකට කාටවත් කියන්න බෑ වෙලාව නැහැ කියලා. අනිත් වැඩ ඔක්කොම කරන්න. ඒ කරන අතරේ මේ එකක් නවත්තනවා. මොකක්ද අර වෙනද පුරුද්දට වෙන ඒවා හිත හිතානේ ওই වැඩේ කරේ. අන්න ඒක නවත්තන. වැඩේ නෙමෙයි නවත්තන. දැන් උදේ දක්ම දින එක නවත්තන්න එපා. දැන් දක්ම දිනකොට දත් නැද්දා කියලා සිහිය තියනවාද? නැහැ. අදදී දක්ම දින්න ඕන කියලා පටන් ගන්නවා. ඊට පස්සේ දැන් මේ දත් මැද මැද ඉදි දැනුනේ ඒවා සිහිය තියනවාද? නැහැ. ඇයි සිහිය නැත්තේ?
බාහිර අරමුණක්.
ඒ වෙලාවේ වෙන මොනවද හිතලා ඉඳලා. දැන් අපිට දත්ම දින එක කරන්න පුළුවන් මේ දැනෙන දේවල් වලට සිහිය තියාගෙන. එහෙම නැත්නම් සති නිමිත්තට සිහිය තියාගෙන. ඒක පුරුදු කරන්න. එතකොට වැඩේ නම් තින්නේ නැහැ. තමන් කරන වැඩ ටික කොහොම කරන්න? කිසි වැඩක් නවත්තන්නේ නැහැ. වැඩ නවත්තන්න කිව්වොත් මේ කියන්නේ අනේ අපිට කොහෙද ඉතින් ඕවට වෙලාව. නේද? මේ භාවනාවේදී වෙන කිසිම වැඩක් නවත්තන්න අවශ්‍ය නැහැ. ඒ කරන වැඩ කරන ගමන්ම නවත්තන්න එක දෙයක් තියෙනවා. වෙනතව පුරුද්දට හිතන අරව මේවා ටික නවත්තන්න. ඒක නවත්තන්න කිව්වට නවත්තන්න බෑ. ඒකයි නවත්තන්න කියන්නේ ඇත්තේ. හරි. ඒකට උපක්‍රමයක් දෙනවා. මේ මොහොතේ දැනෙන දේවල් වලට සිහිය පිටින්. ඒකට ඉබේම අර වෙන ඒවා හිතන එක නවත්තන. මේ වැඩේ කළොත්. ඒකයි මේ සතිය පිටින් එකේ වැදගත්කම. තමන් අර පරණ පුරුද්දට කර කර හිටිය ටික නවතිනවා. වැඩේ නෙමෙයි නවතින්නේ, කරන වැඩේ නෙමෙයි. මේ හිතෙන් කරපු වැඩ ටික. තමයි ඊට අනිත් අයට බැන බැන ඉන්නා නේද? කියපු උපද උපදී කර කර ඉන්නවා. ගිහිල්ලා අද මේක කියන්න ඕන. ඔන්න ඕව ටිකයි නවතින්නේ. කරන වැඩේ. හරි, ඕන් නැති වැඩ ටික. ඒවා අඩු වෙනවා තමන්ගේ සිහිය පිහිටනකොට. ඒ ඕන් නැති වැඩ කියන්නේ ඔක්කොම අකුසල. අකුසල්. අකුසල්ද කියලා බලාගන්නේ කොහමද? මොකක් හරි අකුසලයක්ද කියලා බලාගන්නේ කොහොමද? මේක දන්නේ නැහැ.
යම් කෙසේ ක්‍රියාවක් වුණේ යම් කෙසේ වචනයක්
කරන මොකක් හරි හිතපු දෙයක් හරි කරපු දෙයක් හරි අකුසලයක්ද කියලා බලාගන්නේ කොහොමද?
තමන්ටත් අනිත්‍යයන්ටත් කරදරයක් නෑ ඒක අකුසලයක්.
සාමාන්‍ය විදිහෙන් කියනවා තමන්ට හරි අනුන්ට හරි කරදරයක් නම් ඒක අකුසලයක්. ධර්මයේ පැත්තේ ඒ හිතේ ලෝභය තිබුණාද? ද්වේෂය තිබුණාද? මොහේ නම් ටිකක් බලන්න අමාරුයි. ලෝභේ ද්වේෂයෙන් බලන්නකො ඕගොල්ලෝ. මේ හිතේ ලෝභ ගතියක් තිබුණා. නැත්තම් තරහ ගතියක් තිබුණා. ඒවා තිබුණා නම් අනිවාර්යෙන් අපසක්. හරි? මේක මට අයිති කරගන්නමද මං හිතුවේ. මගේ ළමයින්ට අයිති කරන්නමද හිතුවේ? අපේ අයට අයිති කරන්නමද හිතුවේ? එහෙනම් ඒක
අකුසල.
මොකද්ද මුල් වෙන්නේ? ලෝභය.
ලෝභය මුල්
වෙන්නේ. එහෙම හිතපු කියපු කරපු හැමදේම ලෝභ මුල් සිත්. ලෝභ මුල් සිත් කියන්නේ ඉතින් ආයේ අහන්න දෙයක් නැහැ. අකුසල. මැරෙන මොහොතේ මතක් වුණොත් කොහෙද යන්නේ? සුගතියද දුගතියද? දුගතිය.
දුගතිය දුගතිය යන්නේ.
ඒ හිතක් සිහිපත් වුණොත් යන්නේ දුගතිය. ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. ඒක අපි කියන ඒවා නෙමෙයි. ඒක තමයි ධර්මතාවය. බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙනවා. එහෙනම් බුදුහාමුදුරුවෝ කියන හින්දාත් නෙමෙයි. ඒක තමයි ධර්මතාවය. මැරෙන මොහොතේ සිහිපත් වුණේ අකුසල් සිතක් නම් උත්පත්තිය දුගතිය. මරණ මොහොතේ සිහිපත් වුණේ කුසල් සිතක් නම් සුගතිය. දැන් අපි හැමෝටම ගිය සැරේ මැරෙනකොට නම් ඔන්න මොකක් හරි හින්දා කුසල් සිතක් අරමුණු වෙලා තියෙනවා. ගිය සැරේ කොහේ හිටියද දන්නේ නැහැ. කොහේ හිටියත් අන්තිම මොහොතේ මොකක් හරි වෙලා කුසල් සිතක් සිහිපත් වෙලා තියෙනවා. ඒකයි දැන් මිනිස්සු වෙලා ඉපදිලා තියෙන්නේ. හැබැයි එහෙම වුණා කියලා මේ ජීවිතේ මැරෙනකොට එහෙම වෙයි කියලා හිතන්න පුළුවන්ද වෙයිද කියලා තමන්ම නුවණින් බලන්න. තමන් කරන වැඩ වැඩිපුර හැදෙන්නේ ලෝභ මූල සිත්න. වැඩිපුර හැදෙන්නේ දේශ මූල සිත්න. මැරෙනකොට විතරක් අලෝභා දෝෂ එකක් කොහෙන් හරි සිහි වෙයිද නැත්නම් මේ වැඩිපුර කරන ඒවා සිහි වෙයිද? ඒක ධර්මතාවය බලන්න. මේක කවුරුත් කියන හින්දා නෙමෙයි. දැන් ඔබ කිව්වා කියලා මට බැනලා වැඩක් නැහැ. මම කරන්නේ නෙවෙයි, තමන් කරන්නේ නේද? එතකොට අපිට ඒකේ අර අකුසල් ගතිය අඩු කරගන්න උපක්‍රමයක් තමයි සිහිය පිහිටන්න පුරුදු කරන්නේ. කොහොම සුළු වැඩක් තියෙන කො තමන්ගේ හුස්මට එක්ක මේ කයේ දැනෙන දෙයකට අපිට අවධානය තියාගෙන කරන වැඩ ටික කරන්න. වැඩ එකක්වත් නවත්තන්න එපා. කලින්ටත් වඩා වැඩ කරන්න පුළුවන් හරියට සිහිය පිහිටුව. ඒකට භාවනා කරනවා කියන්නේ අනිත් වැඩ නවත්තනවා නෙවෙයි. ඒ හින්දා වෙලාවක් නැහැ කියන්න එපා. අනිත් ඕන වැඩක් කරන්න සිහිය පිහිටන්න පුරුදු කරන්න. බැරි නෑ නේද ඔක? කරන වැඩේ ගැන ඉතින් එක සැරයක් හිතුවම ඇතිනේ අනන් දැන් දත්ම දින්න ඕන කියලා හිතුවම ඇති. ආයේ දත්ම දිනවා දත්ම දිනවා දත්ම දිනවා කියලා දත්ම දින්න ඕනේ නැහැ. නේද? දත් ටික මැදෙනවා. ඒක ආයයි ඒක හිතන්න ඕනේ නැහැ. මේ වෙලාවට අර දැනෙන ඒවා දැන් මොනවාද දැනෙන්නේ කියලා බලන්න. නේද? දැනීමට අවධානය යොමු කරන්න. මේක කරනවා කියලා හිතනවා නෙවෙයි. පටන් ගන්න විදිහක් තියෙනවා. දැන් එහෙම කරන්න අවශ්‍ය නැහැ. තමන්ට මොනවා කළත් කමන්නේ. නිකන් සිහියෙන් බලන්න දැන් දැනෙන්නේ මොනවද? මේ මොහොතේ දැනෙන්නේ මොනවද? අපි ඔළුව හරවනවා නම් මොකක් හරි හින්දා හරවනවා කියලා හිතන්න එපා. මොකක්ද කරන්නේ? මේ හැරියේ මොනවද දැනෙනවනේ දැන් බෙල්ල හරවනකොට. අන්න ඒ දැනෙන ටික බලන්න. තියනා නේද මොනවා හරි දැනෙන්නේ? අන්න ඒ දැනීම බලන්න. අවසන් මේ කරන වැඩේ හිතන්න ඕනේ නැහැ. කයේ මොනවා හරි දැනෙනවා නම් ඒකට සිහිය පිටන්න පුරුදු වෙන්න. අතක් හොල්ලනවා නම් නේද? පොල් ගන්න නැත්නම් පොල් ගන්නවද මන් දන්නේ නැහැ. පොල් ගන්නවා කියන්න නෙමෙයි මේ කියන්නේ. පොල් ගන්නකොට අතේ මොනවා හරි දැනෙනවනේ. අන්න ඒ දැනෙන දේවල් දිහා බලන්න. හැදේ. ඒකට නමක් දෙන්න ඕනේ. මේක කරනවා කියන්න ඕනේ නැහැ. දැනෙන දේ බලාගෙන ඒ වැඩේ කරන්න. එතකොට ඒ වැඩේ හොඳට කෙරෙනවා. ඒ වැඩේ නවත්තනවා නෙවෙයි. අතු ගානවා නම් අතු ගානකොට ඒ අත්වල දැනෙන දේක් තියෙනවනේ. නේද? ඒකට සිහිය තියාගන්න. ඇවිදිනවා නම් ඇවිදිනකොට මොනවා හරි දැනෙනවනේ. ඈ කකුල් වල තුනටියේ කොන්දේ අමාරුවක් හරි දැනෙන්නේ. ඒ දැනෙන එක දිහා බලයි. අර කරන වැඩ එහෙමම කරන්න. එතකොට වැඩ කරන්න බැරි කමක් නැහැ මේ සිහිය පිටුවා කියලා. හරිද? මොකද අපි දැන් ඔන්න මෙතන ඉඳන් පාරට යන්න ඕන කියලා හිතුවොත් ඒ හිතපු එක ඇති. දැන් මං යනවා කිය කියා යන්න ඕනේ නේද? නේද? ඉතින් කැලකන් ඊය වෙනවා. දැන් ඒ අපරේ අපි වෙන දේවල් 1000ක් විතර හිතනවානේ අන්න ඒ ඒ හිතන්නේ අකුසල් හිත හදන්න. ඔබල හොතට බැලුවොත් එයි වෙනදා හිතලා තියෙන හැම එකක්ම එක්කලෝභ මූල හිතක් නැත්නම් දේස මූල හිතක්. බොහොම කලාතුරකින් තමයි අලෝභ දෝෂ පැත්තට හැරෙන්නේ. නේද? එතකොට මේ සිහිය පිහිටනවා කියන්නේ මොකක්ද? අර අකුසල් සිත් අඩු කරනවා. වෙනදා කරපු කුරුද්දට කරපු අකුසල් අඩු කරනවා, අකුසල් යටපත් කරනවා, තියෙන අකුසල් නැති කරනවා. ඊළඟට අලුතෙන් අකුසලයක් ඇති වෙන්න දෙන්නේ නැහැ. නූපන් අකුසල් ඇති වෙන්න ඉඩක් නැති වෙනවා තමන් සිහිය පිහිටනවා. දැන් සිහිය පිහිටනවා කියන්නේ කුසල් අරමුණක හිත පිහිටනවා කියන එක. ඔන්න නූපන් කුසලය දැන් වැඩි දියුණු කරනවා. කලින් පුරුදු කරපු එක නෙමෙයි දැන් අලුතෙන් එකක් වැඩි දියුණු කරනවා. හරි? එතකොට තිබුණ අකුසල් යටපත් කරනවා. නූපන් අකුසල් වලට උපදින්න දෙන්නේ. හරි? දැන් අලුතෙන් කුසලයක් අපි වැඩි දියුණු කරනවා. සිහිය පිහිටනවා. හරි? තියෙන කුසලුත් එතකොට වැඩි දියුණු වෙනවා. ඔන්න ඔකට තමයි එක පැත්තකින් කියන මොකද්ද? සම්මා සතිය. වායාම කියන්නේ කොහොමද? වීර්යය. ආ වීර්යය කරනවා කියන්නේ ඕක. ඈ? ඒක වීර්යය පිහිටන්න ඕන, උත්සාහ කරන්න ඕන. ඔන්න ඔය විදියට. ඕකනම කියනවා සම්මා දිට්ඨිය කියලා කියනවා. නූපං අකුසල් ඇති වෙන්න දෙන්නේ. තියන කුසල් යටපත් කරනවා. උපං කුසල් වැඩි දියුණු කරනවා. නූපං කුසල් අලුතෙන් ඇති කරගන්නවා. එන්න ඔය සඳහා වීර්යය. හරි? සතර සම්‍යක් ප්‍රදාන වීර්යය කියලා කියනවා. ඒක. ඔවා තමයි මේ මාර්ගයේ වැඩෙන්න ඕන දේවල්. ඒ ඔය වචන ටික දැනගත්තේ නැතුවට ඔන්නෙ සිහිය පිහිටන්න පටන් ගත්තොත් ඔය ටික කෙරෙනවා. ඒකයි මම කියන්නේ. දැන් අර මුකුත් නොකිය මං කිව්වේ වක්මන් කරද්දී මේ දැනෙන දෙයට සිහිය තියාගන්න කියලා. ඒක කරනකොට ඔය හතර කෙරෙනවා. හරි? ගොඩට ඒ සති නිමිත්තක සිහිය පිහිටන්න පුරුදු වෙන්න. හැමතිස්සෙම මතක් කරගන්න. දැන් තමන් දැන් හුස්මට නම් අවධානය තියන්නේ හුස්ම දිහා සැරෙන් සැරේ බලන්න. වෙන වැඩක් කළාට කමන්නේ කතා කර කර හිටියත් ආයේ බලන්න හුස්ම දිහා. ආයේ හුස්ම දිහා බලන්න. සැරෙන් සැරේ බලන්න පුරුදු කරන්න. එතකොට අපිට ටිකෙන් ටික දියුණු වෙනවා. හුස්මටම හිත පිළිගන්න පටන් ගන්නවා. ඒ සතේ නිමිත්තටම තමන් හිත පිළිගන්න පටන් ගන්නවා. ඒක තමන්ට කැමති දෙයක් තෝරගන්න පුළුවන්. එක්ක සුභපත් වේවා, සුභපත් වේවා, සුභපත් වේවා. ඔබ හිත හිතයි. කැමතිස්සෙන්. එතකොට ඒකට අවධානය නැත්තම් බුදු ගුණයක් මතක් කරගන්න. ඔබ සිහිය කියන්නේ. එතකොට ඒකට සිහිය එන්න පටන් ගන්නවා. අර නිකන් අනම්මනම් හිත හිතා ඉන්න එක අඩු කරනවා. හරි? ඒ කියන්නේ අපේ අකුසල් වලට හිත යන එක ටික ටික අඩු කරනවා. ඔය වගේ අපි ඒ වගේ අරමුණක හිත පිහිටනවා. මේක ඒ සිහිය පිහිටන්න පුරුදු කරනවා. හරි? ඊළඟට තව එක්කෙනෙක් අහුවා මේ මම ගැන ප්‍රශ්නයක් ඒක. ඒක ඒවට එක එක අපේ ප්‍රඥාව වැඩෙනකොට එක එක මට්ටමේදී උත්තර එන්නේ. අපි මමත්වය කියන එක නැති වෙනකන් මම නෑ කියලා වැඩ කරන්න ගියාට හරියන්නේ නැහැ. ඒක අපි මමත්වය ඇති වෙන්නේ ඇයි කියලා බලලා ඒකට හේතු නැති කරන්න උත්සාහ කරනවා. ඒක නැති වුණ දවසට දැන් අපි රහතන් වහන්සේගේ මට්ටමට දැන් හිතන්න ගියාට ඒක ටිකක් අමාරුයි අවබෝධ කරගන්න. මොකද ලෝකෝත්තර භූමිය කියන එක මේ ලෝකෙට අයිති මට්ටමින් හිතන්න ටිකක් අමාරුයි. අපිට අනුමාන ඥානයක් ගන්න පුළුවන් එක එක උපමාවයි. එහෙම නැතුව මේ මොහොතේදී දැන් රහතන් වහන්සේ මොකද කරන්නේ කියලා මේ මට්ටමේ ඉඳන් හිතන්න ගියාට ටිකක් හිතාගන්න අමාරුකමක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට රහතන් වහන්සේට වේදනාව දැනුනේ නැද්ද? බුදුහාමුදුරන්ට බඩගිනි දැනුනේ නැද්ද? ඒකට දැනුම කියන එකනේ තියෙන්නේ. ඒ වුණාට මේ අපි කියන මට්ටමයි මේ මට්ටමේ ලොකු වෙනසක් තියෙනවා. මේ ලෝකෝත්තර භූමිය කියන එක ඒ ප්‍රඥා වැඩිවීමත් එක්ක තමයි අපිට ටිකෙන් ටික තේරුම් ගන්න තියෙන්නේ. ඒ ප්‍රඥාව වඩන්න විදිහ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් බුදු කෙනෙක් දේශනා කරන්නේ මොකද්ද? බුදු කෙනෙක් ලෝකයට එළි කරලා දෙන්නේ දේශනා කරන්නේ මොනවාද? චතුරාර්ය සත්‍ය නේද? බුදු කෙනෙක් දේශනා කරන්නේ චතුරාර්ය සත්‍ය. ඒ චතුරාර්ය සත්‍ය ලෝකේ නැද්ද? බුදු කෙනෙක් පහළ වෙන්න කලින් චතුරාර්ය සත්‍ය ලෝකේ නැද්ද? තියෙනවා. තිබුණාට ඕක දන්නේ. මෙහෙම දෙයක් තියනවා කියලා දන්නේ. ලෝකේ ඒක හැමදාම පවතින සත්‍යයක්. බුදු කෙනෙක් හිටියක් නැතත් තථාගතයන් වහන්සේ හිටියක් පහළ වුණක් නැතත් ලෝකේ තියෙන ධර්මතාවයක්. වැඩේ තියෙන්නේ ඒ ධර්මතාවය ඉදි කරගන්න. බුදු කෙනෙක් මේක හොයාගෙන නේද දේශනා කළාට පස්සේ තමයි අපිට එහෙම දෙයක් තියනවා කියලා හිතාගන්න පුළුවන් මේ. ඒකට මොකක්ද චතුරාර්ය සත්‍ය? දුකයි, දුකට හේතුවයි, දුක නිරෝධයයි, මාර්ගයයි. දුක කියන එක 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 විදිහට විස්තර කරනවා. අපි දන්නවා ගැඹුරින් කියනකොට සංතිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියනවා නේද? කෙටියෙන් කියනවා පංච උපාදානස්කන්ධයෙන් දුකයි. දුකට හේතුව මොකක්ද? තණ්හා. නේද? දුකට හේතුව තණ්හා. තණ්හාව නැති වුණොත් දුක නැහැ. මේ දුක්ඛ නිරෝධය. දුක තියෙන්නේ තණ්හාව තියෙනකම් විතරයි. තණ්හාව නැති වුණොත් දුක නැහැ. දැන් සත්‍ය කීයක් කිව්වද? තුනක් කිව්වා. දුක්ඛ සත්‍යයි, සමුදය සත්‍යයි, නිරෝධ සත්‍යයි. නේද? ඒක දුකට හේතුව තණ්හාව. තණ්හාව නැති වුණොත් දුක්ඛ නිරෝධය. දුක පිළිගන්නේ. නේද? ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළාද මාර්ගයේ විදිහට එහෙනම් තණ්හාව නැති කරන්න කියලා. එහෙමද මාර්ගය තියෙන්නේ? මාර්ගසත්‍ය. නැහැ. තණ්හාව නැති කරන්න කියලා නෙමෙයි මාර්ගය තියෙන්නේ. දුකට හේතුව තණ්හාව කිව්වා. තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා කියලා කිව්වා. නැත්නම් මාර්ගසත්‍ය විදිහට කිව්වේ එහෙනම් දැන් තණ්හාව නැති කරන්න කියලාද? නැහැ. ඇයි? ඇයි එහෙම කියන්නේ නැතුව වෙන මාර්ගයක් කාර්යෂ්ඨාංගික මාර්ගයක් දේශනා කළේ? දුකට හේතුව තණ්හාව නම් එහෙනම් තණ්හාව නැති කරන්න කියලා කියන්නේ නැතිව. ඔව්. තණ්හාව නැති කරන්න කිව්වට තණ්හාව නැති කරන්න බෑ. ඒක තණ්හාව ඇති වෙන්න මොනවා හරි හේතු තියනවා නම් ඒ ටික හොයලා ඒ ටික නැති කරොත් තණ්හාව නැති වෙනවා. අන්න ඒ හේතු නැති කරන්න මාර්ගයක් තියෙනවා. ඒක තමයි ආර්ය ශ්‍රාන්තික මාර්ගය නේද? ඒ පටන් ගන්නෙ මොකෙන්ද? සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? හරි දැකීම. නිවැරදි දැකීම. ඇත්ත ඇති හැටියට දැකීම. සම්මා දිට්ඨිය නේද? ඇත්ත ඇති හැටි දැකීම තුලින් තමයි මේ මාර්ගය පටන් ගන්නෙ. නේද? කද්ද මේ දුක නැති කරන මාර්ගය. ඒකට දුක නැති වෙන්න නම් තණ්හාව නැති වෙන්න ඕන. නේද? ඒ තණ්හාව නැති කරන්න නම් මොකද්ද මේ කියලා තියෙන්නේ? ඇත්ත ඇති හැටි දකින්න. ඇත්ත ඇති හැටි දැකීම තුලින් තමයි තණ්හාව දුරු වෙන්නේ. එහෙනම් තණ්හාව ඇති වෙලා තියෙන්නේ ඇත්ත ඇති හැටි දැකලාද නොදැක්ක නිසා. මුලාව නැහැ. මුලාව මත තමයි තණ්හාව ගොඩනැගිලා තියෙන්නේ. ඒක මුලාවෙන් දුරු වෙන්න නම් ඇත්ත ඇති හැටි දකින්න ඕන නේද? ඒකට මාර්ගය තමයි ඔය සම්මාදිට්ඨියෙන් පටන් ගන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා දේශනා කරලා තියෙනවා. පැහැදිලිද? ඒක අපි කරන්න ඕන තණ්හාව නැති කිරීම. හැබැයි තණ්හාව නැති කරන්න බෑ. තණ්හාව ඇති වෙන්නේ මුලාව හින්දා. මේ ඇත්ත ඇති ඇති දකින්න නැති හින්දා.
ඒ මුලාව නැති කරන්න.
ඒ මුලාව නැති කරන්න ඕන. මුලාව නැති කරන්න ඇත්ත ඇති ඇති දකින්න. මේක දකින්න නම් ධර්මයක් අහලා මුලින්ම සම්මාදිට්ඨිය ඇති කරගන්න ඕන. හරි දැක්ම තියෙනවා. හරි. එතකොට ඒ දැක්ම ඊළඟට ප්‍රත්‍යක්ෂ කරගන්න නම් ඔන්න මාර්ගයේ තියෙනවා සම්මාදිට්ඨියෙන් පටන් අරන් ආර්ය ශ්‍රාන්තික මාර්ගය. නේද? පැහැදිලි නේද ඉතින්? දැන් තණ්හාව ඇති වෙන්නේ කොහෙද? හිතේ තමයි. ඒ මොන වගේ හිතේ තමයි ඇති වෙන්නේ. ඒ හින්දා තමයි හිතෙන්ම ඕක නැති කරන්නත් පුළුවන්. එළිය තිබුණා නම් එහෙම එළිය මොකක් කරේනේ? බාහිරේනේ මොකක් කරේ කරන්නේ? තණ්හාව ඇති වෙන්නේ හිතේ. එහෙනම් දුක ඇති වෙන්නේ කොහෙද? ඒත් හිතේ. දුකට හේතුව තණ්හාව නම් නේද? තණ්හාව ඇති වෙලා තියෙන්නේ හිතේ නම් ওই හිතේම තමයි දුක ඇති වෙලා තියෙන්නේ, දුක්ඛ නිරෝධය තියෙන්නේ. එතකොට ඕක බාහිරෙන් කරන වැඩක් නෙමෙයි,
අභ්‍යන්තරෙන්
හිත ඇතුලේ අභ්‍යන්තරේ කරන්න ඕන වැඩක්. එතකොට ඔන්න දැන් ධර්මයේ පෙන්නලා තියෙනවා මේ තණ්හාව ඇති වෙන්න පුළුවන් තැන්. තණ්හාව ඇති වෙන්න පුළුවන් තැන් ටික හොයාගන්න ඕන නේද? ඒ තැන් වල මුලාවෙන් හින්දා තණ්හාව ඇති වෙන්නේ. ඒකට අපි ඉස්සෙල්ලා ඒ තණ්හාව ඇති වෙන්න පුළුවන් තැන් ටික අතුර ගන්න ඕන. තැන් කීයක් තියෙනවද? 6ක්. 6ක් කියලා කිව්වා ඔය මොනවද 6? සලායතන. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. ඔවා වැඩ කරන කොට තමයි තණ්හාව ඇති වෙන්නේ. නේ. මම දැන් තණ්හාවේ තියෙන හයක් කිව්වා. ඒ ටික පැහැදිලි. ඇහැ නිසා තණ්හාව ඇති වෙන්න පුළුවන්. නේද? කන නිසා තණ්හාව ඇති වෙන්න පුළුවන්. නාසය නිසා තණ්හාව ඇති වෙන්න පුළුවන්. දිව නිසා තණ්හාව ඇති වෙන්න පුළුවන්. ඇති වෙලා තියෙනවද තණ්හාව ඒ වගේ? ඔව්. තියෙනවා නේද? පැහැදිලි නැත්නම් ඔබ අහන්න. එතකොට කය නිසා තණ්හාව ඇති වෙනවා. හිත නිසා තණ්හාව ඇති වෙනවා. මනස නිසා නේද? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස නිසා තණ්හාව ඇති වෙන්න පුළුවන්. මේක පැහැදිලින්නේ නේද? මේ තණ්හාව ඇති වෙන්න පුළුවන් තැන් ටික දැන් හොයන්න හදලා. දැන් කීයක් හොයාගත්තද? 6ක්. තව තියනවද තණ්හාව ඇති වෙන්න පුළුවන් තැන්? දැන් අපිට ඇහැට විතරද තණ්හාව ඇති වෙන්නේ? දකින්නේ රූප වලට නේද? ගන්න අරමුණු වලට තණ්හාව තියෙනවා නේද? එතකොට ඇහෙන් දකින්නේ මොනවද? රූප, වර්ණ රූප කියනවා නේද? කනෙන් අහන්නේ මොනවද? කන කර්මෙනි, ශබ්ද. දැන් ඕවට තණ්හා කරනවා නේද? තණ්හාව ඇති වෙන්න පුළුවන් නේද? මොනවද එතකොට? රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ නැත්නම් ස්පර්ශ වෙන දේවල්. ඈ ස්පර්ශය නම් කියලා හිතන දේවල්. ඒකටත් තණ්හා කරනවානේ. ඊළඟට මනසට අරමුණු වෙන්නේ ධම්ම. ධම්ම කියලා කියනවා. ඈ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම. ඒවට පොදුවේ කියනවා
බාහිර ආයතන.
ඇතුළේද එළියේද?
බාහිර.
බාහිර ආයතන. නේ. බාහිර ආයතන 6. ආරම්භන 6. ඉස්සෙල්ලා කිව්වේ අභ්‍යන්තර ආයතන. ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස. ඒකට ඒවට අරමුණු වෙන ඒවා රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන ඒවා බාහිර ආයතන. නැත්නම් බහිද්ද කියනවා. අජ්ජත්ත බහිද්ද. නේද? අජ්ජත් ආයතන 6යි බහිද්ද ආයතන 6යි. දැන් කීයක් තියනවද තණ්හාව උපදින්න පුළුවන් තැන්? 12ක් තියෙනවා. 6ෙන් පටන් ගත්තට දැන් 12 වෙනවා. නේද? එතකොට ඔය තැන් 12ෙම අපිට පරිස්සම් වෙන්න වෙනවා තණ්හාව ඇති නොවේ. පරිස්සම් වෙන්න නම් මොකෙන්ද පටන් ගන්න තියෙන්නේ මාර්ගේ? සම්මාදිට්ඨිය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මාදිට්ඨිය ඇති කර ගන්නවා. එතකොට තැන් කීයක සම්මාදිට්ඨිය හරි ගැටීම ඇති කර ගන්න ඕනද? 12. ලේසි නෑ නේද? 12 කන හිතේ අමාරුත් නැහැ
සර් ඔය 12 ම මුල ඇවිල්ලා මනසනේ නේද
6යි එකකට එකක් සම්බන්ධයි ඇහැ රූපෙට සම්බන්ධයි ඒක 12 6ට අඩු කරන්නත් පුළුවන් දැන් රූපේ තණ්හාව නැති කළොත් ඇහි තණ්හාවක් නැති වෙනවා නේද සද්දේ තණ්හාව නැති වුණා කනේ සද්ද කනේ තණ්හාවක් නැති වෙනවා නේද සද්ද තණ්හාව නැති වුණා 12ක් කිව්වට 6කට අඩු කරගන්න පුළුවන් නුවණ තියනවා. දැන් අපි ඉස්සෙල්ලා බලමු තණ්හාව ඇති වෙන්න පුළුවන් තැන් කීයක් තියනවාද කියලා. මොකද ওই ටික අඳුර ගන්නවා. නේද? ඒතකොට ඒ තැන් වල තණ්හාව ඇති වෙන එක නවත්තන්න ඕනනේ. දුකෙන් මිදෙන්න නම් තණ්හාව ඇති වුණොත් දුක නැට ගන්නවා. දුක්ඛ සමුදය කියන්නේ තණ්හාවනේ නේද? තණ්හාව කොහේ හරි ඇති වුණා නම් අනිවාර්යෙන් දුක. ඒක පැහැදිලිනේ නේද? ඒකට අපි සංහාව ඇති වෙන තැන් ටික අඳුර ගන්නවා. දැන් කීයක් අඳුරගත්තද? 12. අභ්‍යන්තර ආයතන 6යි බාහිර ආයතන 6යි. දැන් ඔය 6 වැඩ කරන්න තව මොනවද ඕනන්නේ? ඇහැයි රූපේ. විඤ්ඤාණේ පාලුන්නේ නැත්නම් අරව තිබුණට වැඩක් නැහැ නේද? ඈ? චක්කු විඤ්ඤාණේ නේද? ඒකට චක්කු විඤ්ඤාණයේ තියෙන එකක් තණ්හාව ඇති වෙන්න පුළුවන් තැනක්. නේද? ඇහැ නිසා දැනගන්න ගතිය. චක්කු විඤ්ඤාණය කියන්නේ මොකද්ද? ඇහැ නිසා දැනගන්න ගතිය. දැනුවත් වෙන ගතිය. කන නිසා දැනගන්න ගතියට මොකද්ද කියන්නේ? සෝත විඤ්ඤාණය. ඒක සෝත විඤ්ඤාණය කියන්නේ තණ්හාව ඇති වෙන්න පුළුවන් තැන. ඒ විඤ්ඤාණයට අහු වුණ හින්දා නේද තණ්හා කරලා තියෙන්නේ? නේද? එතකොට දැන් තණ්හාව ඇති වෙන්න පුළුවන් තැන් තව කීයක් විඤ්ඤාණ කීයක් එකතු වෙනවද? තවත් 6ක් එකතු වෙනවා. මොනවාද? චක්කු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, ඝාන විඤ්ඤාණය, ජීවහා විඤ්ඤාණය. කාය විඥානේ මනෝ විඥානේ
ඔය 12 මුල ඇවිල්ලා විඥානේ නේ 8ක්
යනවා පොඩ්ඩක් ඉස්සෙල්ලා තණ්හාව ඇති වෙන තැන් ටික අඳුර ගන්න ඉස්සෙල්ලා දැන් විඥාන 6කුත් තියෙනවා තණ්හාව ඇති වෙන්න පුළුවන් දැන් කීයක් තියෙනවද තණ්හාව ඇති වෙන්න පුළුවන් තැන් 18ක් තියෙනවා පැහැදිලිද ඒක 18 කියමුද බලන්න ආයේ ඇහැයි රූපයි චක්කු විඤ්ඤාණය තුනයි නේද? ගණනලා බලන්න 18 එනවද කියලා. ඇහැයි රූපයයි චක්කු විඤ්ඤාණය තුනයි නේද? කනයි ශබ්දයයි සෝත විඤ්ඤාණය. හයයි. ඊළඟට නාසයයි ගන්ධයයි ගහනයි. දිවයි රසයි ජීවහ විඤ්ඤාණය. කයයි ස්පර්ශයයි කාය විඥානයි මනයි ධම්මයි මනෝ විඥානයි දැන් තැන් කීයක් තියෙනවද එතකොට 18ක් කයින් පටන් ගත්තට දැන් 18ක් තව තව තියෙනවා මොනවද ඊළඟට එන්නේ මොකද්ද ওই තුනේ එකතුවට මොකද්ද කියන්නේ පස්සේ පස්සේ කියන තැනත් තණ්හාවේ තියෙන්න පුළුවන් තැන ඒක ඇහැ නිසා ඇතිවෙන්නේ මොන සම්පස්සේද? චක්කු සම්පස්සේ. ඇහැයි රූපේ විඤ්ඤාණ චක්කු විඤ්ඤාණේ තියනවා කියන්නේ චක්කු සම්පස්සේ. කනයි ශබ්දයයි සෝත විඤ්ඤාණයයි තියනවා කියන්නේ සෝත සම්පස්සේ. නේද? ලැන්ට නාසයයි ගන්ධයයි මොන විඤ්ඤාණයද? ගහන විඤ්ඤාණය. මේ තුන තියනවා කියන්නේ මොන පස්සේද? ඝාන සංපස්සේ නේද? දිවයි රසයි ජීවහා විඥානය. තියනවා කියන්නේ මොන පස්සේෙන්ද කියන්නේ? ජීවහා සංපස්සේ. කයයි ස්පර්ශයයි කාය විඥානය. තියනවා කියන්නේ කාය සංපස්සේ. මනයි ධම්මයි මනෝ විඥානයි. තියනවා කියන්නේ කවුද? මනෝ සංපස්සේ. ඔන්න දැන් තව 6 දෙනෙක් ඉන්නවා තණ්හාව උපදින්න පුළුවන්.
24යි.
චක්කු සම්පස්සය, සෝත සංපස්සේ, ධාන සංපස්සේ, දිවා සංපස්සේ, කාය සංපස්සේ, මනෝ සංපස්සේ. තව 6 දෙනෙක් එකතු වුණා නේද? දැන් කී දෙනෙක් ඉන්නවද? 24. 24යි. 18යි 6යි 24යි නේ. දැන් 24ක්. ඊළඟට මේ පස්සේ නිසා උපදින්නේ කවුද? වේදනාව. වේදනාවට තණ්හාව ඇති වෙන්නේ නැද්ද? නේද? පස්සේ නිසා වේදනාව ජාති කීයක් ඇති වෙන්න පුළුවන්?
6ක්.
6ක්. පස්සේ නිසා ඇති වෙන වේදනාව ජාති කීයක් තියෙනවද? පස්සපච්චය වේදනාව. මොනවාද වේදනාව ජාති? සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා. තුනක් තියෙනවා. තුනක් බෙදන්නේ නැතුව අපි ගමු එක වේදනාවක් හට ගන්නවා කියන. ඈ පස්සපච්චය වේදනා. මේ පස්සේ නිසා යම් කිසි වේදනාවක් හටගනීද? ඔය වේදනාවෙත් තණ්හාව ඇති වෙනව නේද? මම තණ්හාව ඇති වෙන්න පුළුවන් තව තැනක් තමයි වේදනාව. එතකොට ඇහැ නිසා උපදින වේදනාව චක්කු සම්පස්සජා වේදනා. හරිද? කන නිසා ඇති වෙන වේදනාව කියන්නේ සෝත සම්පස්සජා වේදනා. සෝත සම්පස්සණය කියන වේදනාව. නාසය නිසා ඇති වෙන්නේ ධාන සම්පස්සජා වේදනා. දිව නිසා ඇති වෙන්නේ ජීවහා සම්පස්සජා වේදනා. කය නිසා ඇති වෙන්නේ කාය සම්පස්සජා වේදනා. මනස නිසා ඇති වෙන්නේ මනෝ සම්පස්සජා වේදනා. දැන් වේදනා ජාති කීයක් තියෙනවද? හය. එතන එකක් කියලා ගත්තොත් නේ ඒවා හයක් තියෙනවා. ඒකට ඒ තුන් ආකාරයෙන් ඕන වේදනාවක් එන්න පුළුවන්. ඈ සුඛ දුක්ඛ දුක්ඛමස. අපි දැන් පස්සෙන් එන්නේ එක වෙලාවකට එක වේදනාවක් නේද? නේද? සැපේනකොට දුකක් නැහැ නේද එතන? අපි දැන් එකයි. ඈ ඒ ස්පර්ශය නිසා එන මොකක් හරි වේදනාවක් කියලා ගත්තොත් එතකොට ඒ වේදනාව කීයක් තියෙනවද ආයතන හයට? හයක්. වේදනා හයේ නිසාම තණ්හාව ඇති වෙන්න පුළුවන් නේද? දැන් 24ට තව කීයක් එකතු වෙනවද? 6යි. කීයද? 30යි. අනේ දැන් තණ්හාව ඇති වෙන්න පුළුවන් තැන්
30ක් තියෙනවා.
30ක් තියෙනවා. මතකද ඒ කියන එක ආයතනයක් ගත්තොත් එතකොට පහක් කියන්න පුළුවන් වෙනවා. ඇහැ ගත්තොත් ಜಾති පහ නාමද කියලා බලමු. ඇසයි, රූපයයි, චක්කු විඥානයයි, චක්කු සංපස්සයයි, චක්කු සංපස්සය නිසා තියෙන වේදනාව. චක්කු සංපස්සය වේදනා. නේද? ඔබ ඇහැ ගත්තොත් තැන් පහක් තියෙනවා තණ්හාව ඇති කරන්න පුළුවන්. ಜಾති පහක් තියෙනවා. නේද? කන ගත්තොත් ඒ වගේම ಜಾති පහක් තියෙනවා. නේද? ඔබ ආයතන හයම ගත්තොත් ඔය පහේම හයක් තියෙනවා. එතකොට ඔක්කොම ජාති 30ක් තියෙනවා තණ්හාව ඇති වෙන්න පුළුවන් තැන්. නේද? දැන් ඔය වේදනාව එනදී පස්සේ නිසා ඇති වෙන වේදනාව වගේ හේතේ වෙන් කරගන්නවනේ, අඳුරගන්නවනේ සංඥා. ඔය සංඥාවටත් පුළුවන් තණ්හාව. නේද? සංඥාව නිසා තණ්හාව ඇති වෙනවා. එතකොට ඔන්න දැන් සංඥා හයකුත් තියෙනවා. ඇහැ නිසා ඇති වෙන්නේ මොන සංඥාද? රූප සංඥා. කන නිසා ඇති වෙන්නේ මොන සංඥාද?
ශබ්ද
සංඥා. ඈ ඒ වගේ ග්‍රහණ සංඥා, රස සංඥා, ස්පර්ශ සංඥා. ඈ ඒ මනසෙන් හිතන ඒවා මනෝ සංඥා නැත්නම් ධම්ම සංඥා නේද? සඤ්ඤා ජාති 6ක් තියෙනවා තණ්හාව උපදන්න කුළු. නේද? දැන් කීයද ඔක්කොම?
36ක්
තියෙනවා. 36ක් තියෙනවා තණ්හාව උපදින්න පුළුවන් තැන්. හරි? ඊළඟට මොකද කරන්නේ? ඕවා ගැන හිතනවා. චේතනා ඇති කරනවා. නේද? මේ රූප සංචේතන එහෙන් දැක්කම දැනගන්න රූපේ ගැන ඔන්න හිතන. ඒකට කියනවා රූප සංචේතන. ශබ්ද සංචේතන. ඊළඟට
ගාහන සංඥාන
නාසයෙන් එන්නේ ගාහන සංචේතන. ඊළඟට අර අදගත්තු පොඩි පොතක් දෙන්න අර සද්දා ගාහන සංකේතනා. ඒකට රස සංකේතනා එනවා නේද? රස ගැන චේතනා. ඊළඟට ස්පර්ශ ගැන
චේතනා.
ඔව්. ස්පර්ශ සංකේතනා. ඊළඟට හිතන දේවල් ගැන මනෝ සංචේතනා ඇති වෙනවා නේද? දැන් තව හයක් එකතු වුණා නේද? චේතනා ජාති 6.
42 ක්
තියෙනවා. ඔව්. 42 සම්සද්දලි. දැන් කීයද? 36යි 6යි. 42. ඊළඟට එතකොට චේතනා 6න් එතකොට දැන් ආයතන 6ට එනවා නේද? රූප සංචේතනා, සබ්ද සංචේතනා, ඒ වගේ චේතනා. දැන් ඔතන ඇති වෙනවා තණ්හාවකුත් ඇති වෙනවා. මෙතන අමුතු දෙයක් තියෙනවා. ඔය තණ්හාවටත් තණ්හා
කරනවා.
ඒ තණ්හාව නිසා තණ්හාව ඇති වෙනවා. ඒ තණ්හාවටත් හරි ආසයි. හරි. මොකද? තණ්හාව නිසා තණ්හාව ඇති වෙනවා. හරි. එතකොට ඔන්න තව හයක් එකතු වෙනවා. තණ්හාවට තණ්හා කරන ගතිය. හරි. ඒ හයත් එකතු වුණාම කීයද?
48ක්
තියෙනවා. ඔව්. එතකොට දැන් ඒ කියන්නේ දැන් ඔන්න ඇහැ නිසා ඇතිවෙනවනේ රූප තණ්හාවක් ඇතිවෙනවනේ. අන්න ඒ තණ්හාවටත් තණ්හාවක්. කන නිසා ඇතිවෙනවනේ ශබ්ද තණ්හාවක්. ඒ තණ්හාවත් ආයෙ ආයෙ දිගට ගෙනියන්න හරි ආසයි. ඒ ආස කරන ගතිය නයි තණ්හාව කියන්නේ. නේද? ඒ තණ්හාවටත් ආසයි. දැන් සමහරු තරහ ගන්නයි හරි ආසයි තව ටිකක් තරහ ගන්න නේ. එයාට තරහ ගත්තේ නැත්නම් නිකන් හිතට මොකද්ද වෙන්නේ? හැමදාම මොකක් හරි එකකට තරහ ගන්න ඕන නැත්නම් නිඳ යන්නේ. එහෙම ඉන්නව නේද? ඔව් එහෙනම් පුරුදු වුණායි දැන් කාට හරි බැනලා පුරුදු වුණාම හැමදාම කාට හරි බනින්න ඕන. නේද? ඒ හම්බ වෙන ගහකට හරි බනිනව නැත්තම්. ඒකටත් තණ්හා කරනවා. ඒ වගේ තමයි තණ්හාවටත් තණ්හා කරන ගතියක් තියෙනවා.
ආසාවෙන් බන්නේනවා.
ඔව්. බැන්නේ නැත්තම් නිඳ යන්නේ. හිතට හරි හරි. අද රාත්‍රියේ බන්න බැරි වුණා. නේද? ඒක තමයි. තණ්හාවටත් තණ්හා කරන ගතිය. ඔව් අපේ තියෙන ගති තමයි. ඈ? ඊළඟට අන්න දැන් රූප තණ්හාව ආවා වගේ ඊළඟට ඔන්න ඕක ගැන දැන් විතර්ක කරනවා. කල්පනාව. හ්ම්. ඒ විතක්කය නිසා තණ්හාව
ඇති වෙනවා.
ඇති වෙනවා. විතර්කයටත් තණ්හාව ඇති වෙනවා. විතර්කය කියන්නේ කල්පනා කරනවා. ඒ නිසා තණ්හාව ඇති වෙනවා නේද? අන්න එතකොට තව විතර්ක හයක් එනවා. ආයතන හයක්. ඈ? රූප විතර්ක එනවා, ශබ්ද විතර්ක එනවා නේද? ගන්ධ සුවඳ ගැන ගාන විතර්කයින රස විතර්කයින නේද? හිත හිතා ඉන්නව නේද ඔය? ඒ තණ්හාව නිසා තමයි ඔය දිගට ගෙනියන්නේ. තණ්හාවට කියන අපි මහංකාරය කියන්නේ මේ දවස්වල ලෑස්ති වෙනවනේ නේද? අය මහන්න ගැට දාන්නේ කවුද? සිබ්බණිය මහංකාරය, ගෙතුංකාරය. තණ්හාව උපමා කරන්නේ අහුන්කාරය. එක තැනකින් නවත්තන්නේ නැහැ. ආයේ ගැට දදා අහුනනවා. දිගට ගෙන්නේ නේද? සිබ්බණිය තණ්හාව. ඒක විතර්ක වලටත් තණ්හා කරනවා. හරි? විතර්ක જાති 6ක් වෙන්න පුළුවන්. දැන් කීයද ගන්න? 54. මම තණ්හාවේ තියෙන්න පුළුවන් දැන් කීයක් තියෙනවද? 54යි. අවිවර නැහැ. ඊළඟට විතර්කෙට විචාර කරනවා. විචාරනවා. ඒක තව තව හොයනවා. දැන් කල්පනා කරපු දේ ගැන තව හොයන ගතිය තියෙන විචාර. ඒ විචාරයටත් තණ්හා කරනවා. මතක ඒවත් හයක් එකතු වෙනවා නේද? විචාර හයයි. මොන තණ්හාව ඇති වෙන්න පුළුවන් තැන් විචාර හයයි. 60ක් තියෙනවා. මම කොහොමද වැඩි? ඇහෙන් රූපයක් දකිනවා අපි ඕකට තණ්හා කරනවා කියලා විතරයි හිතන්නේ. ඇහෙන් රූපයක් දකිනකොට තණ්හාව උපදින්න පුළුවන් තැන් කීයක් උපදිනවද ඇහෙන්? 60ක් නෙමෙයි. 10යි.
10යි.
ඇහෙන් දකිනකොට ඇහෙන් රූපයක් දකිනකොට 10 පොලක් ඇති වෙනවා තණ්හා කරන්න පුළුවන්. අනේ ශබ්දයක් අහනකොට තවත් 10 පොලක් ඇති වෙනවා. ඒ 10 10 එකතු වුණාම තමයි ආයතන 6ට 60ක් එන්නේ. දැන් ඔය 10 අඳුර ගන්නවා. මතකද දැන් 10? අපි බලමු ඇහෙන් රූපයක් දකිනකොට ඇති වෙන්න පුළුවන් දැන් 10 මොකක්ද කියලා තණ්හාව ඇති වෙන්න පුළුවන්. ඇස රූපය චක්කු විඥානය ඊළඟට චක්කු සම්පස්සය ඊළඟට චක්කු සම්පස්සජ වේදනා. ඒ චක්කු සම්පස්සේ නිසා ඇති වෙන වේදනාව. වේදනාව නිසා මොකද්ද ඇති වෙන්නේ? මේ චේතනාවලට කලින් සංඥාව ඇති වෙනවා. පස්සපච්චය වේදනා, පස්සපච්චය සංඥා, පස්සපච්චය චේතන. හරි? ඒක වේදනාව වගේම දැන් රූප සංඥාව. රූප සංඥාවටත් තණ්හාව ඇති වෙන්න පුළුවන්. දැන් ඇහැ ගැනනේ කතා කරන්නේ. ආයි මුල ඉඳන් කිව්වොත් ඇහැට තණ්හාව ඇති වෙන්න පුළුවන්. ඇහෙන් දැනගන්න රූපෙට තණ්හාව ඇති වෙන්න පුළුවන්. ඒක දැනගන්න චක්කු විඥාණයට තණ්හාව ඇති වෙන්න පුළුවන්. ඕක ටික ඇති වුණා කියන චක්කු සංපස්සයට තණ්හාව ඇති වෙන්න පුළුවන්. ඒ චක්කු සංපස්සේ නිසා උපදින වේදනාවට කියන ඒ රූප වේදනාව. රූපය ගැනනේ වේදනාව ඇති වෙන්නේ. ඇහෙන් දැනගත්තු නේද? ඒ වේදනාවට තණ්හාව ඇති වෙන්න පුළුවන්. ඒ චක්කු සංපස්සෙන් ඇති වෙන වේදනාව. ඊළඟට සංඥාව. මොන සංඥාවද එතන තියෙන්නේ ඇහැ නිසා? රූප සංඥාව. ඒ රූප සංඥාවට තණ්හාව ඇති වෙන්න පුළුවන්. ඒක ගැන හිතන්න පුළුවන්. මොකක් ගැනද දැන් හිතන්නේ? රූපය. රූප සංචේතනාව නේද? ඒකට තණ්හාව ඇති වෙන්න පුළුවන්. ඊළඟට ඔතන ඇති වෙන රූප තණ්හාවට තණ්හාව ඇති වෙන්න පුළුවන් නේද? ඇහෙන් දැනගත්තු රූපයට තියෙනනේ තණ්හාව. ඒ තණ්හාවටත් තණ්හාව ඇති වෙන්න පුළුවන් නේද? රූප තණ්හාවට ඇති වෙන තණ්හාව. ඊළඟට රූප විතක්කය. රූප විතර්කයට එන තණ්හාව ඇති වෙන්න පුළුවන්. ඊළඟට ඒ රූප විචාරය තත් තණ්හාව ඇති වෙන්න පුළුවන්. මොන දැන් ඇහෙන් රූපයක් දකිනකොට තණ්හාව ඇති වෙන්න පුළුවන් තැන් 10ක්. ಜಾති 10ක් ඇති වෙනවා. එහෙම දුක නැති කරන්න නම් ඔය තණ්හා 10ම ඇති නොවන මට්ටමකට යන්න ඕන. තණ්හාව නිසායි දුක ඇති වෙන්නේ. හරි? දුක්ඛ සමුදය තණ්හා. ඔය තණ්හාව ඇති වුණා දුක ඇති වෙනවා. එහෙනම් තණ්හාව නිරෝධ වෙන්න ඕන තැන් 10ක් තියෙනවා ඇහෙන් දැකීමට. කණෙන් සබ්දයක් අහනකොට තණ්හාව උපදින්න පුළුවන් තැන් 10ක් තියෙනවා. නේද? ඔය 10 10 එතකොට 60ක් තියෙනවා. ඔයගොල්ලෝ එකක් කරන්න ගියාම නේ අමාරු දැන් 60ක් තියෙනවා. අපි ඇහැ ගැන විතරක් බලන්න ගියාම ලෝකත් කරන්න බැහැ. දැන් 60ක් තියෙනවා කියනවා ඒක වැඩ වැඩි නේ දැන් පටන් ගන්නවා. හැබැයි මෙතන ලේසියක් තියෙනවා. මොකක්ද? ඇහෙන් දකින රූපේ ඔන්නෝක ඇත්ත දැක්කොත් අර 10ම පිහිටන් නැති කරන්න පුළුවන් කමක් තියෙනවා. ඔන්න වාසි. මෙතන මුලා වුණොත් ගෙනියන්න දැන් 10 දෙනෙක් එකතු වෙනවා. ගැට දාන්න 10 දෙනෙක් එකතු වෙනවා. ඇත්ත දැක්කොත් 10 දෙනාම අයින් වෙනවා. අපි 10 දෙනෙක් ඉන්නේ අපි රැවටුමු. ඇත්ත දැක්කොත් 10 දෙනාම දුවනවා යන. ඒ 10 දෙනාම මාරයයි. ඈ? මාර දුවවරු කියනවනේ සංහා. ඒගොල්ලෝ පැටව ගහනවා 10 දෙනෙක්. එක තැනක මුලා වුණොත් එක තැනක රැවටුණොත් 10 දෙනෙක් එකතු වෙලා ඉන්නේ. තමන්ව සසරේ ගුණියන්න ගැටදා. අන්න ඇත්ත දැක්කොත් 10 දෙනාටම ඉන්න බැරි. බලන්න නම් දැන් සම්මා දිට්ඨිය. ඔය දැන් සම්මා දිට්ඨිය ඇති කරගන්න තැන් කීයක් තියෙනවද ඒකට? දැන් හැගත්තොත් 10ක සම්මා දිට්ඨිය ඇති කරගන්න තියෙනවා. එකක සම්මා දිට්ඨිය ඇති වුණොත් 10ම ඇති කරගන්න පුළුවන් කමක් Tamanට තියෙනවා. හරි සම්මා දිට්ඨිය තියෙනවා. නැත්තම් එකත් එකක් විතරයි නැත්තම් අයින්නේ. බාගෙන් දැක්කෝ. ඇත්ත දැකීමෙත් තියනවනේ එක එක මට්ටම් නේද? තමන්ගේ ප්‍රඥා අනුව පේන මට්ටම් තියනවනේ. එතකොට අපි යන දැන් සම්මා දිට්ඨිය දිනු කරන්න ඕන මේ 10ම ඇත්ත දකින්න. මොකද 10 කොහේ හරි මුලා වුණොත් එතනින් යනවා ගැටගාලා. තණ්හාව නේද? එතනින් දිගට ගෙනියනවා. දැන් ඒ දැන් 60න් කොයි එකද ඔය වර්ණ සටහන කියනකොට මොකද්ද කියන්නේ 60 ආරමුණු වෙන රූපේ එතකොට අපිට පුළුවන් රූප ගැන ඇත්ත දකින්න. දැන් රූපය කියන එක පොදුවේ ගත්තොත් මොන ආයතනද? අධ්‍යක්ෂද බාහිර? බාහිර ආයතන. අන්න බාහිර ආයතනේ ඇත්ත දකින්න කෙනෙකුට උත්සාහ කරන්න පුළුවන්. හරි. එතකොට අපි එතනින් පටන් ගමු. දැන් බාහිර ආයතනේ තමයි මුලා වෙන්නේ. බාහිර ආයතනේ මුලා වෙලාද නැද්ද? උදාහරණයක් ගන්න බලන්න. ඇහෙන් දකින බාහිර ආයතනේ මොකද්ද? රූපේ. දැන් රූප මුලින්ම හිතන්නේ කොහේ තියෙනවා කියලාද? එළියේ තියෙනවා කියලා නේද? මොනවාද එළියේ තියෙන රූප?
ගස්, කල්, දේවල්, දරවල්.
හා?
පුද්ගලයෝ ඔය දුවල පුතාලා මොන පුරෝ අරගොල්ලෝ මේගොල්ලෝ අම්මලා තාත්තලා ඈ ගෙදර තියෙන ඔක්කොම ටික වත්තේ තියෙන ටික වත්තේ ගහපු ඇට අල්ලපු වත්ත යාළුවෝ තරහකාරයෝ නෑදෑයෝ බොරු කියන අය ඇත්ත කියන අය ආමුදිරු සිල්වත් අය පොරු වැරදිකාරයෝ ඊළඟට පණ ඇති දේවල් පණ නැති දේවල්
ඔක්කොම රූප
ඔක්කොම කොහෙන්ද දැනගෙන තින්නේ? එහෙන් දැනගත්තු බාහිර ආයතන ඉරහඳ තාරකා පව ග්‍රහලෝකනේ දස්සන ගහරු ගැන කතා කරනවා නේද? එහෙත් ඉන්නවා කියලා කට්ටි. එතකොට ඕවා ඔක්කොම බාහිර ආයතන නේද? ඇයි බාහිර ආයතන කියන්නේ? එහෙන් දැකලා එළියේ තියෙනවා කියලා විශ්වාස කරන දේවල්. නේද? ඔවා හිත ඇතුලේ තියෙනවා කියලාද විශ්වාස කරන්නේ එළියේ තියෙනවා කියලා? ඔය කියපු දේවල් ටික එළියේ නේද තියෙන්නේ? ආ ඒක තමයි ඒකට බාහිර කියන්නේ. බාහිර ආයතන. නේද? ඒවල් දොරවල් යාන වාහන යාළුවෝ නෑදෑයෝ උදිකරුව පවුලේ අය යාළුවෝ තරහකාරයෝ සිල්වත් අය දුසිල්වත් අය සේර දේශ කාලකෙව් නේද? කොහ ටික කොහෙද ඉන්නේ? බාහිර ආයතන. කොහොමද ඒගොල්ලෝ හිත ඇතුලේ හිටියන්නේ? නිදා ගන්නත් පුළුවන් නේද?
කොහොමද
ඒ ඉන්නේ ඉඳලා නේ?
මේ හිත ඇතුලට ගන්නවා නේ කට්ටිය.
ඈ? ඇතුලේ.
ඇතුලේ නම් ඉඳ නැහැ සර්.
එළියේ හිටියත් නම් කරදරයක් නැහැ. හිත ඇතුලේ හිටියෝ. දැන් අපි යන්න බාහිර ආයතනේ දැන් ලෝකෙට අයිති මට්ටම තමයි ඕගොල්ලෝ කොහෙද ඉන්නේ? එළියේ. බාහිර. ඒකට බාහිර ආයතන. මේද? දැන් ඔය ලෝකෙට අයිති දැකීම. නේද? කාගෙන් අහුවත් කියයි ඒගොල්ලෝ ඉන්නේ එළියේ. ගස් වල තියෙන්නේ එළියේ. ගෙවල් දොරවල් තියෙන්නේ එළියේ කියලා. නේද? දැන් එළියේ තියෙනකන් ඕවායින් තණ්හාව ඇති වෙනවද නැද්ද? ඔබ තමයි ගොඩ ගහන්නේ නේද? ඈ බණ පොතුත් ඒ වගේ තමයි. අය පොර කතා ගන්න එන්නේ. ඈ බාහිර ආයත. නේද? එතකොට ඒවායින් තණ්හාව ඇති වෙනවද නැද්ද? බණ පොත් වලින් තණ්හාව ඇති වෙනවද නැද්ද? නැත්තම් දුකගෙන එයි නේ. තණ්හාව තමයි තමන් ඇවිල්ලා පොර කවලා එකතු කරගෙන ඉන්නේ. ඈ තණ්හාව නැත්තම් ඔහොම එන්නේ නැහැ. ඈ දැන් තණ්හාව ඇති වෙලාද නැද්ද? කවුද ඇති කළේ තණ්හාව? බාහිර ආයතන. බාහිර ආයතන වලට පුළුවන් නේද තණ්හාව ඇති කරන්න? බැයිද? ඇහෙන් දකින්න ඒවට පුළුවන් ද තණ්හාව ඇති කරන්න බැයිද? දැන් Tamanට තණ්හාව ඇති කළේ ඇහෙන් දැකලා නේද? අන්න පොත් මොනවද උස්සන් එනවා. දැන් ආවේ නැද්ද තණ්හාව? ආ. දැන් පේනා නේද බාහිර ආයතන වලට පුළුවන් තණ්හාව ඇති කරන්න.
ඇති කරන්න පුළුවන්.
ඔව්. එතකොට දැන් අන්න චතුරාර්ය සත්‍යයේදී කියන දුක කියලා දෙයක් තියෙනවා. දුක ඇති වෙන්න හේතුව මොකද්ද? තණ්හා. අන්න දැන් දුකයි දුකට හේතුවයි වැඩගෙන. ඈ දුක් ටිකක් එක්ස්ප්‍රස් කරගත්තා. තණ්හාව තිබුණා දුක තියෙන්නේ නේද? දුක්ඛ නිරෝධය වෙන්න නම් තණ්හාව නිරෝධ වෙන්න. තණ්හා නිරෝධය වුණා තමයි දුක නිරෝධ වෙන්නේ. දැන් ඔය කතා කළාට ඔය තණ්හාව නිරෝධ වෙයිද? ඊළඟ සතියේ පොතක් ගෙන ආවොත් දුවගෙන එන්නේ නැතුව ඉඳීද? පොඩි දන්නා
මම
දන්නවා තමයි අලුත් දන්නවා කියලා දුක පොඩි බඩකින් ඉන්නා වගේ පොඩි දන්නවා තියෙන්නේ. කවදද ඔය දන්නව නැති කරගන්න? යෝයේ තණ්හාව දැන් ධර්මය ගැන කතා කරන්න වැඩක් නැහැ. ඇහෙන් දකින රූප වල අන්න දැන් තණ්හාව නැති කරන්න මාර්ගය මොකක්ද කියලා දැන් ධර්මයෙන් සිහි කරන්න. තණ්හාව නිකන් නැති කරන්න කිව්වට පුළුවන් වෙයිද? ඊළඟ සතියේ පොතක් දකිනකොට නැති කරපු එක කොහෙන්ද නැගිටලා එන්නේ? ඒකයි කිව්වේ තණ්හාව නැති කරන්න කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ නැහැ. මොකද ඔව් කිව්වට වැඩක් නැහැ. කරන්න බෑ. නේද? හැබැයි තණ්හාව ඇති කළොත් දුක හට ගන්නවා. ඒක තණ්හාව නැති කරන්න උපායක් පෙන්වන මාර්ගය. නේද? ඒ මාර්ගේ කොහෙන්ද පටන් ගන්නෙ? සම්මා දිට්ඨියෙන්. ඇත්ත ඇති හැටි දකින්න. එතකොට ඔන්න දැන් තණ්හාව ඇති වෙන තැන් වල ඇත්ත ඇති හැටි දකින්න වෙනවා. වෙන විදිහක් නැහැ. මං කොච්චර තණ්හාව නැතුව ඉන්නවා කිව්වත් අන්න දැක්ක ගමන් ආපහු වෙනවා ඇවිස්සලා. නේද? අදින් පස්සේ නම් මම බනකොත් ගන්න නැහැ කියලා දැන් හිතාගන්නේ. ආයි මොකක් හරි දැක්ක ගමන් ආයි නැගිටලා එන. ඈ? මේක තමයි තණ්හාව නැති කරන්න කියන්නේ. මොකද ඕක කරන්න බෑ. බැරි වැඩ කියන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියන්නේ නැහැ බැරි වැඩ. හැබැයි පෙන්නවා දුක නැති කරන්න නම් තණ්හා නැති වෙන්න ඕන. හැබැයි ඒක නැති කරන මට්ටමට හිත දියුණු කරන්න ඕන. ඒ දියුණු කරන්නේ කොහොමද? ඒ තණ්හාව ඇති වෙන එකේ ඇත්ත ඇති හැටි දකින්න. මුලා වුණා හින්දා ඔය තණ්හාව තියෙන්නේ. එතකොට අපිට ඇත්ත ඇති හැටි දකින්න වෙනවා. අන්න දැන් බාහිර ආයතන. බාහිර ආයතනේ කියනකොට මුළු ලෝකෙම අහු වෙලා නේද? මෙච්චර කල් ලෝකේ මොනවා හරි දැනගත්තා නම් ඒ ඔක්කොම බාහිර ආයතන. පැහැදිලිද? අපි ඇහැ කතා කළා වගේ කනින් දැනගන්නේ ඒවා තියෙනවා, නාසයෙන් දැනගන්නේ ඒවා තියෙනවා. ආයතන හයින්ම දැනගන්නේ ලෝකේ ගැන බාහිර ආයතන නේද? ତොර ඔය ලෝකේ ගැන ඇත්ත දැනගන්න ඕන. දැන් ඇත්ත දැනගත්තා නම් තණ්හාව ඇති වෙයිද?
නෑ.
ତොර දැනට මුලාවෙන් ඉන්න හින්දා තමයි තණ්හාව ඇති වෙලා තියෙන්නේ. ତොර ඔය මුලාවෙන් මිදුණොත් තමයි තණ්හාව දුර වෙන්නේ. මුලාවෙන් මිදෙන්න නම් කොහෙන්ද පටන් ගන්න ඕන? සම්මාදිට්ඨියෙන් පටන් ගන්න. සම්මාදිට්ඨිය කියන්නේ හරි දැකීම.
ඇත්ත
ඇති හැටි දකින්න. ඇත්ත ඇති හැටි කියන්නේ අපිට ඕන විදිහ නෙමෙයි. බුදුහාමුදුරන්ට ඕන විදිහක් නෙවෙයි. ලෝකේ තියෙන ධර්මතාවය. පවතින යථාභූත ස්වභාවය. ඒක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. හරි? පැහැදිලි කරලා දෙනවා. ඒක තමයි ධර්මය කියන්නේ. ඒකට ධර්මය ඇහුවොත් තමයි සම්මාදිට්ඨිය ඇති කරගන්නේ. එතකොට දැන් බාහිර ආයතනයේ ඇත්ත ඇති හැටි දකින්න වෙනවා. ඇයි බාහිර ආයතනයේ ඇත්ත ඇති හැටි දකින්න ඕන? අපි ඕකේ මුලා වෙලා ඉන්නවා. මුලා වෙලා ඉන්නවා කියලා දැනගත්තේ කොහොමද? තණ්හා කරගෙන. හරි? බාහිර දේවල් වලට තණ්හා කරන හින්දා තේරුම් ගන්න ඕන මුලා වෙලා ඉන්නවා. ඇත්ත ඇති හැටි දැක්කනම් තණ්හා කරන්නේ නැහැ. තණ්හා කරන එකේ වැරද්ද තමයි දුක උපදින. අපිට දුකෙන් මිදෙන්න නෙවෙයි. දුකෙන් මිදෙන්න නම් තණ්හාව ඇති වෙන්න බෑ. තණ්හාව ඇති නොවි තියෙන්න නම් මුලා නොවී ඉන්න. මුලා නොවෙන්න නම් ඇත්ත ඇති හැටි දකින්න ඕන. ඒකට සම්මාදිට්ඨිය ඇති කරගන්න ඕන. එතකොට බාහිර ආයතනේ සම්මාදිට්ඨිය ඇති කරගන්න ඕන බාහිර ආයතනේ මුලා නොවී ඉන්න නම්. නේද? බාහිර ආයතන නිසා තණ්හාව උපදින්න නැතුව ඉන්න නම් බාහිර ආයතනයේ ඇත්ත ඇති හැටි දකින්න. දැනට අපි දැකලා තියෙන්නේ ඇත්ත ඇති හැටිද මුලා නේද? අවිද්‍යාවෙන් ඇති කරගත්ත මුලාවෙන් තමයි බාහිරය ගැන දැනගෙන තියෙන්නේ. ඒක අපිට වෙහිච්ච සත්‍ය ස්වභාවයක් තියෙනවා. යථාභූත ස්වභාවයක් තියෙනවා. ඒක තේරුම් ගන්න ඕන අපි ඒකට ධර්මය උදව් කරගන්නවා. එතකොට දැන් අන්න හොයන්න ඕන බාහිරව තියනවා කියලා හිතපු දේ මුලින්ම හරින් අපි දැනගත්තේ කොහොමද ඕක බාහිරයේ එළියේ තියනවා කියලා. අපි ඇහැ ගත්තොත් ඇහෙන් දැක්ක හින්දානේ ඕක එළියේ තියනවා කියලා දැනගත්තේ නේද? බණ පොත හරි මෙතන තියනවා අර අතන පොතක් තියනවා කියලා දැනගන්නේ ඇහෙන් දකින්න. එතකොට අපි විශ්වාස කරලා තියනවා එහෙන් පේන දේ එළියේ තියෙන. එහෙන් පේන දේ එළියේ තියෙන. එහෙනම් නැත්තම් එළියේ තියෙන නිසාමයි ඔහොම පේනු. අන දැන් නුවණ පිහිටන්න ඕන. එතකොට ඇහැ ගැන ඔන්න හොයන්න වෙනවා. නะ? ඇහෙන් දැනගත්තු දේ ඇත්තද නැත්තද බලන්න ඇහැ ගැන හොයන්න. ඇහි හැකියාව මොකක්ද? ඇහැට මොනවද පෙන්වන්න පුළුවන්? වර්ණ සතහන් විතරයි නේද ඇහැට පෙන්වන්න පුළුවන්? නෑ, එහෙන් දැකලා දැනගන්නේ වර්ණ ගැන විතරයි නේද? ඒ වර්ණය නිසා ඔන්න හැඩේකුත් හිතා ගන්න පුළුවන්. එහෙනම්ට දැනගන්නේ වර්ණ. නේද? එහෙන් දැනගන්නේ වර්ණ. ඒ වගේ කණෙන් දැනගන්නේ ශබ්ද ගැන. වර්ණ දැනගන්න පුළුවන්ද කණෙන්? බැහැ. මේ කණෙන් ශබ්ද ගැන දැනගන්නවා, එහෙන් වර්ණ ගැන, වර්ණ රූප ගැන දැනගන්නවා. කණෙන් ශබ්ද රූප ගැන දැනගන්නවා. නේද? දැන් අපි එහෙන් දැනගත්තු වර්ණ. ඒක එක පාට තියෙනවා, කොළ පාට, සුළු පාට, දුඹුරු පාට, රතු පාට නේද? ඔව් වර්ණ ටිකනේ දැනගෙන තියෙන්නේ. එතකොට අපි දැන් එළියේ තියෙන අර ගස් වල තියෙන්නේ මොන පාටද? කොළ පාට. නේද? ගහේ කඳ ගත්තොත් සායට දුඳුරු පාට වගේ. නේද? එතකොට ඔන්න එහෙන් දැකලා හිතනවා අන්න අර ගහේ කොළ පාට තියෙනවා. අර ගහේ දුඳුරු පාට තියෙනවා. නේද? දැන් ඕක නුවණින් බලන්න ඕන. එතකොට අන්න එහෙන් දැකපු දේ එළියේ තියෙනවා කියලා අපි හිතලා තියෙනවා. නේද? අපි ඕක ඇත්ත කියලා විශ්වාස කරලා තියෙනවා. නේද? දැන් අර වතුරට එබෙන බල්ලෙක් ඉන්නවා. බල්ලා වතුරට එබිලා බුරනවා. ඇයි බුරන්නේ? උගෙම ඡායාව දැකලා ඌ රැවටිලා තියෙනවා. අන්න තව බල්ලෙක් ඉන්නවා. දැන් ඌ පාවිච්චි කළේ මොන ආයතනයේද? දකින්න ඇහෙන් නේද බැලුවේ වතුර දිහා. නේද? එතකොට ඇහෙන් දකින්නේ මොනවාද? එතකොට වර්ණ රූප. නේද? එතකොට ඌ හිතලා තියෙනවා ඔය දකින වර්ණ රූපේ අර එළියේ තියෙන දේම තමයි මේ පේන්නේ. නේද? කොහොම පේන රූපෙට කියන්නේ බල්ලෙක් කියලා. අපට ඇහැට පේන රූපේ අර ෆොටෝ එකක් ගත්තා වගේ ඔය තියෙන ටිකනේ පේන්නේ. නේද? ඒක එතකොට කොළ පාටට පේන ටිකට අපි කියන අර ගහේ කොළ. නේද? එතකොට ඒ කොළ අයිති ගහට. නේද? බල්ලගේ ඇහැට පේන ටිකට අර බල්ලෙක්ගේ ඡායාවක් හැදුනා වර්ණ සටහන. කොහොම පේන්නේ බල්ලා? ඒ බල්ලා ඉන්නේ එළියේ. නේද? අපි හිතනවා කොහොම පේන්නේ කොළ. ඒ කොළ පාට තියෙන්නේ අර එළියේ ගස්වල කොළ. ඒ දුඹුරු පාට තියෙන්නේ ගහේ කඳ. දැන් මේ පේන දේ එළියේ තියෙන. බල්ලත් හිතනවා ඕ පේන දේ එළියේ තියෙන. දැන් බල්ලා රැවටිලාද නැද්ද? බල්ලා රැවටිලා. අපි රැවටිලාද නැද්ද? අපි හිතන්නේ නම් රැවටිලා නැහැ කියලා. දෙන්නම කරලා තියෙන්නේ එකම දේ නේද? එහෙන් දැකලා දකින දේ එළියේ බාහිරේ තියෙනවා කියලා හිතලා. නේද? එහෙන් දැක්කා දකින දෙයට අදාළ රූපේ එළියේ තියෙනවා කියලා විශ්වාස කළා. නේද? බල්ලෙක් වගේ පෙනුණා. ඔය පේන්නේ අර එළියේ ඉන්න බල්ලා කියලා හිත කිව්වා. එහෙන් පෙන්නවා හිතෙන් කිව්වා ඔය පේන දේ එළියේ තියෙනවා. දැන් අපිට එහෙන් පෙන්නවා කොළ පාට හිතෙන් කිව්වා ඔය කොළ පාටයි කියලා අර ගහේ තියෙන කොළවල. බල්ලට එහෙන් පෙන්නවා බල්ලෙක්ගේ සතහන හිතෙන් කිව්වා ඔය පේන සතහනට අයිති බල්ලා ඉන්නේ එළියේ. වතු.
සදේන බල්ලා නැතුව තව ඒ වගේම බල්ලෙක් දැක්කොත්
එහෙම වෙන්නත් පුළුවන්.
ඒකටවත්
ඔය කතාව නෑ. දැන් අපි ඕකේ ඇත්ත ඇති හැටි හොයන්න නම් දැන් බල්ලට ඇත්ත ඇති හැටි අවබෝධ කරගන්න නම් ඌට පරීක්ෂණයක් කරන්න ඕනේ නේද? ඇත්තටම වතුරේ බල්ලෙක් ඉන්නවද කියලා හොයන්න වෙනව නේද? නේද? වතුරට බැහැලා හරි බලන්න. ඒ මන්. අපිට ඒ පරීක්ෂණයම හරියන්නේ නැහැ. දැන් අපටත් කරන්න ඕන අපි ඔය හිතන දේ ඇත්තමද? තියෙන යථාභූත ස්වභාවයද? දැන් අපිට කරන්න පුළුවන් අපිට ඉතින් බල්ලට වඩා ටිකක් නුවණ තියෙනවනේ නේද? එහෙනම්දා අර වතුරට පැනලා බලන්න ඕනේ නැහැ. අපිට පුළුවන් එතෙන්ට යන්න නැතුව මෙතන ඉඳන් පාට කණ්ණාඩියක් දාලා බලන්න. පතු පාට කණ්ණාඩියක් දාලා බලන්න. දැන් මොකද වෙන්නේ? දැන් රතු පාටක් පේනවා. දැන් ගහේ කොළ දැන් පේන්නේ රතු පාට. දැන් ඔන්න රතු පාටට පේනකොට අපිට හිතන්න වෙනවා ඉස්සෙල්ලා කොළ පාටට පේනන ටික අර කොළේට අයිති නම් දැන් මේ රතු පාටට පේන ටිකත් ඒ කොළේට අයිති වෙන්න ඕන. එහෙම වෙන්න පුළුවන්ද?
බෑ.
මේ මොකද වෙලා තියෙන්නේ? මේ ඇහි හැකියාව නේද අපි වෙනස් කරලා තියෙන්නේ. ඒක ඇහි හැකියාව වෙනස් වෙනකොට පේන ස්වභාවය වෙනස් වෙනවා. එහෙනම් කොළපාට පෙනිලා තියෙන්නේ ඇහි හැකියාව අනුව රතුපාට පෙනිලා තියෙන්නේ ඇහි හැකියාව. කණ්ණාඩි දාලා බලනකොට පේන්නේ ඇහි හැකියාව අපි වෙනස් කරලා තියෙන්නේ. බාහිර රූපේද වෙනස් කරලා තියෙන්නේ? නෑ. ඇහැ පැත්ත නේද වෙනස් කළේ? එතකොට කණ්ණාඩි දැන් කාච මාරු කරනවා නේද? ඇස් පේන්නේ තියෙනකොට. දැන් මේ ඇහි හැකියාව නේද වෙනස් කරන්නේ? එහෙනම් ඇහි හැකියාව අනුව උපද්දන රූප තමයි අපි දැකලා තියෙන්නේ. රතුපාට ඇහැ උපද්දලා දුන්නොත් රතුපාට පේනවා. කොළපාට ඇහැ උපද්දලා දුන්නොත් කොළපාට පේනවා. නේද? දැන් එතකොට අපි මේ දැකලා තියෙන පාට බාහිරයට අයිති දෙයක්ද නැත්නම් ඇහැ උපද්දලා දීපු ස්වභාවයක්ද? ඇහැ උපද්දලා දීපු ස්වභාවයක් තමයි අපි දැකලා තියෙන්නේ. නේද? ඇහැ පේන්නේ නැති වුණා නම් ඔය එක පාටක්වත් දැනගනීද? නැහැ. වර්ණාන්දතාවයේ තිබුණා නම් ඔය එක පාටක්වත් පේන්නේ නැහැ. ඒ පේන පාට විතරයි. නේද? කළු සුදු පාට පේන හැක් තිබුණා නම් හැමදාම දකින්නේ කළු සුදු විතරයි. අනෙක් පාට ගැන කතා කරන්න බෑ. කාලයක් තිබුණා නේද ටීවී තිබුණේ බ්ලැක් ඇන්ඩ් වයිට් විතර. එතකොට ඒව විතරයි බලන්න පුළුවන්. නේද? ඒ වගේ තමයි මේ ඇහි හැකියාවන්ව උපද්දලා දෙන වර්ණ ටික විතරයි මේ ඇහෙන් දකින්න පුළුවන්. තේරුණා? එළිය තියෙන වර්ණ නෙමෙයි ඔය දකින්නේ. ඇහැ උපද්දනවා. ඒ වගේ තහන්ට කනටත් හිතන්න පුළුවන්. දැන් මුලින් හිතන්නේ එළිය තියෙන ශබ්ද අහනවා කියලානේ. දැන් මම කතා කරන ඒවා අහනවා නේද? මේ එළිය තියෙන ශබ්ද නෙමෙයිද ඔය අහන්නේ? නෑ. ඒක ෆෑන් එකේ ශබ්ද ඇහෙනවා නේද? කොහෙන්ද ශබ්ද උපදින්නේ? ෆෑන් හ්ම්? කුරුල්ල කෑ ගහනවා නේද? කොහෙත් කෑ ගහනවා. මේ සත්‍යයයි කාටද? කොහාට? මහදානි යන මූලික මට්ටම. ලෝකෙට අයිති මට්ටම. අර බල්ලා දකින මට්ටම. බල්ලාගේ මානසිකත්වයෙන් ආයතනේ පාවිච්චි කරනවා. දැන් අපිට නුවණක් එන්න ඕන ඔය එළිය තියෙන සද්දෙ නෙමෙයි කන උපද්දපු සද්දෙයි මේ ඇහි. කනේ හැකියාව. කණ ඇහුන් නැත්නම් ඔය ශබ්ද එකක්වත් නෑ. නේද? කණ ඇහෙන හින්දා නේද ඔය ශබ්ද තියනවා කියලා දැනගත්තේ. ඒ කියන්නේ කණෙන් උපද්දන මට්ටම තමයි දැනගෙන. කණ නිසා දැනගන්නේ. හ්ම්? ඒකට උපමාවක් දුන්නේ අර රේඩියෝ එකක් ගෙනහැලා දැම්මොත් ශබ්ද ඇහෙනවා. රේඩියෝ එක නැත්නම් මෙතන ශබ්ද ඇහෙයිද? නෑ. එතකොට අහලා තියෙන්නේ රේඩියෝ එකේ උපකරණෙන් උපද්දපු ශබ්ද නේද? හරි? ඒ වගේ තමයි මේ කන තියෙන උපකරණෙන් උපද්දන ශබ්ද තමයි අපි අහන්නේ. ඒකයි ශබ්ද ඇහෙන්නේ නැති වෙනකොට කනට බෙහෙත් කරන්නේ. අපි ශබ්දවලට නෙමෙයි බෙහෙත් කරන්නේ. කන ඇහෙනවා දුනම් කනට මොකක් හරි දාගන්නවා හරි මොකක් හරි කරනවා මොකටද? මේකේ ශබ්ද උපද්දන්නේ නැහැ අපිට ඇහෙන්නේ. නේද? එතකොට මේ උපකරණේ අඩුව. ඒ කියන්නේ උපකරණෙන් උපද්දලා දෙන ටික තමයි මේ හිතට දැනගන්න ඕනේ. එතකොට මේ උපකරණ හයක් තමයි මේ ආයතන හය කියන්නේ. උපකරණ හයේ වැඩේ තමයි හිතට දකින්න පුළුවන් විදිහ සටහන උපද්දලා දෙන එක.
ඒකයි සබ්ජෙක්ට් විවිධත්වයක් තියෙනවනේ ඒක.
විවිධත්වය තියෙනවා. විවිධත් මොන විවිධත්වය තිබුණත් මේ උපකරණේ නැත්තම් අහන්න බැහැ. ඔව් ස්පර්ශය කියන්නේ ඊට පස්සේ දැන් කන තියෙන එක ස්පර්ශය තියෙන්නේ. ආ නේද? ඒ කියන්නේ කන කියන උපකරණය ශබ්ද සටහන උපද්දන්න ඕන. ඒ සටහන දකින්න පුළුවන් හිතට. ඒ ශබ්ද සටහන දකින හිතට කියනවා සෝත විඥානය. කන උපද්දලා දෙන ශබ්ද සටහන දකින්න පුළුවන් හිතට කියනවා සෝත විඥානය. ඇහැ උපද්දලා දෙන වර්ණ සතහන දකින්න පුළුවන් හිතට කියන චක්කු විඥානයි. එහෙමනම් ඇහැ උපද්දලා දෙන වර්ණ සතහන නැත්නම් වර්ණ චිත්‍රය දකින්න පුළුවන් හිතට කියන චක්කු විඥානයි. කන උපද්දලා දෙන ශබ්ද චිත්‍රය දකින්න පුළුවන් හිතට කියන සෝත විඥානයි. නාසය උපද්දලා දෙන ගඳ සුවඳින පුළුවන් චිත්‍රයක් තමයි. නะ සුවඳ චිත්‍රය. ඒක දකින්න පුළුවන් මොන විඥානයි? ගහන විඥානය. රසෙන් ඇඳලා දෙන රසවත් චිත්‍රය. රස චිත්‍රය. ඒ චිත්‍රය තේින්නේ ජීවහා විඥාන පිටට. තේරුණා? ඒ උපකරණේ ඇඳලා දෙන චිත්‍රය හිතට තමයි අරමුණේ. ඒ අරමුණ වෙන හිතට කියනවා කවුරු ඇඳලා දීපු චිත්‍රයද? දිවෙන්ද, කනෙන්ද, ඇහෙන්ද, නාසයෙන්ද නේද? මොකද ඒගොල්ලෝ එක එක චිත්‍රණේ ඇඳලා දෙන්නේ. ඒගොල්ලෝ ගෝචර වෙන දේවල් වලින් ඒගොල්ලෝ ඇඳලා දෙන සටහන. ඒ සටහන තමයි එතකොට හිතට අරමුණේ. ඒක තමයි හොවාගන්නේ. දැන් ඒ මේ දකින්නේ චිත්‍රයක් කියලා දැක්කොත් බාහිර ආයතනෙට තණ්හාව උපදීද? දැන් මේ ඇහැ උපද්දලා දීපු දෙයක් නම් දැක්කේ අපි එළියේ තියෙන වා කියන දේවල් වලට තණ්හා කරයිද? එළියේ තියෙන ඒවා අපිට දකින්න බෑනේ. ඇහැ උපද්දලා දෙන ඒවා දකින්නවනේ නේද? එතකොට ඒ නුවණ ආවොත් කොහෙන්ද මිදෙන්නේ? බාහිර ආයතනවල. බාහිර ආයතන නිසා තණ්හාව උපදින මට්ටමේ මිදෙනවා මේ ආයතනේ ක්‍රියාව දැක්කොත්. ඒකට කියනවා අපි බාහිර ආයතනේ පිරිසිඳ දකින්න. දැන් මුලින් දැකලා තියෙන්නේ පිරිසිඳ නෙමෙයි, ඇත්ත ඇති හැටි නෙමෙයි. අර එළියේ ගහක් තියෙනවා, පොල් ගහක්, කොස් ගහක්, ගෙඩි පිරීලා තියෙනවා. දැන් ඒකට පුළුවන් ද තණ්හාව ඇති කරන්න බැයිද? පුළුවන්. අපි නුවණින් සිහිය නුවණ පිහිටියෝ. ඔය එළියේ තියෙන එකක්ද මේ ඇහැ උපද්දලා දීපු වර්ණයක්ද දැකලා තියෙන්නේ? ඇහැ උපද්දලා දීපු වර්ණ සටහනක්, වර්ණ චිත්‍රයක් දැකලා තියෙන්නේ. චිත්‍රය තියෙන්නේ මේ පැත්තේ, එළියේ නෙමෙයි. ඇහැ ඇඳලා දෙන චිත්‍රය තියෙන්නේ තමන් තුළනේ. ඇහැ තුළනේ නේද? එතකොට ඒ චිත්‍රය තමයි මේ චක්කු විඥාණයෙන් දකින්නේ. දැන් එළියේ තියෙන පොල් ගහට තණ්හා කරයිද? නෑ. අන්න බාහිර ආයතනේ ඇත්ත දකිනකොට ඒකෙන් මිදෙනවා. මේකට තණ්හා කරන්න පුළුවන් තත්ත්වේ නැති වෙනවා. ඒකයි කියන්නේ දැන් බාහිර ආයතනේ මුලා වෙලා ඉන්නකන් තණ්හාව උපදින්න පුළුවන්. ඇත්ත දකිනකොට සම්මාදිට්ඨිය ඇති වෙනකොට තණ්හාව උපදින්න තියෙන හැකියාව නැති වෙනවා. මුලා වෙලා නම් තණ්හාව උපදිනවා. ඇත්ත තිහෙටි දකිනකොට තණ්හාව උපදින්න හැකියාවයි නැති වෙන්නේ. තණ්හාව නැති වෙනවා කියන්නේ මොකද්ද? දුක මිද, දුකෙන් මිදෙනවා. තණ්හාව ඇති වෙන්න හැකියාව නැති කරනවා කියන්නේ අපි නැති කරන්නේ දුක. ඒ නිසා යම් දුකක් හටගත්තද ඒකෙන් මිදෙනවා. නේද? දැන් බාහිර ආයතන නිසා යම් කිසි දුකක් හටගත්තද අපි ඇත්ත දකිනකොට බාහිර ආයතනින් මිදෙනවා. බාහිර ආයතනෙ පිහිටන්නේ නැහැ. එතකොට ඒක නිසා යම් කිසි දුකක් හටගත්තද ඒකයි නැති වෙන්නේ. මේකෙන් තණ්හාව ඇති වෙන්නේ නැහැ කියාවයි නැති කරන්නේ.
සර් මේ ඔක්කොම මුල ඇවිල්ලා විඥානේ නේ.
ඒ විඥානේ තව තැනක් දැන් මම 60ක් කිව්වනේ.
ඔය 60ක් කිව්වා.
ඒ 70 තියෙනවා. ඒ තමන්ට ඕන මුලක් අල්ලගන්න පුළුවන්.
විඥානේ.
නෑ මම ඔය 60ම
විඥාන.
නෑ ඒ වාට විඥානේ අහුවෙන්නේ නැහැ. ආ එතකොට විඥානේ බලන්න. ඈ වෙන එකකින් නම් තණ්හාව ඇති වෙන්නේ ඒක බලන්න.
සෝයි.
දැන් අපිට තණ්හාව හටගත්තේ බාහිර දේවල් නිසා නම් අපි එතනින් පටන් ගන්නවා. බාහිරයි.
විඥානේ.
එතකොට බාහිරව තියනවා කියලා හිතලා තියෙන්නේ ඇත්ත ඇති හැටි නොදන්නකම. අර වතුරට එන බල්ලා. ඒ එහෙන් දකිනකොට ඔන්න එළියේ තියෙන දේම පේනවා. අර ඉන්න බල්ලා තමයි මේකේ ඉන්නේ. එතකොට බාහිරේ ඇත්ත දැකලාද නැද්ද? නැහැ. අවිද්‍යාව, මුලාව. එදාට තණ්හාව ඇති වෙන්න පුළුවන් තරහරම් පුළුවන්. නැත්තම් ආස කරලා වල් ගෙවන්නත් පුළුවන්. ලෝභ දෝෂ. ලෝභය ඇති කරන්නත් පුළුවන්, ද්වේෂය ඇති කරන්නත් පුළුවන් බාහිරේ වස්තුව පිහිටනකම්. බාහිරේ බල්ලා ඉන්නවා කියලා හිතුවොත් එක්ක තරහරම් පුළුවන්නත් පුළුවන්. නැත්තම් ලෝභසිතින් වල් ගෙවන්නත් පුළුවන්. දැන් අපි කරන්නේත් ওই පුරණ එකයි වල් ගෙවන එක. අවීමයි ගැටිවයි කියන්නේ ওই දෙක.
බාහිර රූප නිසා තණ්හා ආදී දෙක තුනක් ඇති වෙනවා නේද? දැන් අපි කියමු කැම එකක් ගන්න. බුරියානි වගේ හොඳයි. ඒතර ඇහෙන් ඒක දකිනවා. ඊළඟට නහයට ඒක එනවා. රසකාරක දාලා හදලා කැමේ සුවඳ එනවා. ඊළඟට දිවෙන් ඒක රස බලනවා. ඒතර මෙතන තණ්හා ආදී තුනක් ඇති වෙනවා.